ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් අපි ආවා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයත් රුහුණු ගුවන්විදුලියත් එකතු වෙලා සංවිධානය කරන රුහුණු ගුරු ගෙදර පාඩම් මාලාවත් එක්ක. ඉතින් ආදරණීය දරුවනේ, අපි අද කතා කරන්න යන්නේ 11 ශ්‍රේණියේ සිංහල භාෂාව පොතේ එන පළවෙනි පාඩම දළදා පෙරහැර ගැන. ඉතින් මේ මුළු ලෝකෙම අතිවිශාල අභියෝගයකට මුහුණ දීපු වෙලාවේ ඔයාලා වෙනුවෙන් අරන් එන මේ ව්‍යායාමය ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා හොඳ සහයෝගයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි හැරෙමු දැන් අපේ පාඩම දිහාවට.
ගා නම් කී ගමන් යන්නේ සොඳ රූපර තාලෙට ඇත් රජ ගමනට යන්නේ පවන් සාලන ලෙස කම් පොතු සලමින් දැලේ මිනි නද දෙන්නේ යන්න පුදුමයි ගමනට මිනි නද එකින් එකට වැඩි වන්නේ ලෙසටයි පැවතියෙන්නේ
කාලෙදී ඔයාලා පෙරහැර බලන්න උස මදි වුණාම මතකයිද තාත්තගේ කරේ ඉඳගෙන පෙරහැර බලපු හැටි? අපිට පෙරහැරත් එක්ක බැඳිච්ච හරි ලස්සන අතීතයක් තිබ්බා. එහෙම නේද? ඇත්තටම පෙරහැර අපේ සංස්කෘතික අංග අතර ඉතාමත් උත්කර්ෂයෙන් සමරන උත්සවයක්. ඇසළ මාසය, ඒ කියන්නේ අගෝස්තු මාසෙදී ලංකාවේ විහාරස්ථාන කීපයකම ඉතාමත් උත්කර්ෂවත් විදිහට අලංකාර පෙරහැරවල් කීපයක්ම පවත්වනවා. ඒ අතර මහනුවර දළදා මාලිගාව මුල් කරගෙන ඇසළ පෙරහැර, එහෙමත් නැත්නම් දළදා පෙරහැර පවත්වනවා. මේක අනිත් සංස්කෘතිකාංගයන්ට වඩා සුවිශේෂී තැනක් ගන්නවා. මේ දළදා පෙරහැර බලන්න පුතේ, අපේ රටේ දේශීය සංචාරකයෝ දහස් ගණන් වගේම විදේශීය සංචාරකයිනුත් දහස් ගණනක් මහනුවරට එකතු වෙනවා. ඇසළ මාසයේදී කතරගම, දෙවුන්දර, නවගමුව, අලුත්නුවර වගේ පන්සල්වල ඇසළ පෙරහැරවල් පැවැත්වුණාට දළදා පෙරහැර ඒ හැම පෙරහැරකටම වඩා ඉතාමත් උත්කර්ෂවත් විදිහට තමයි පවත්වන්නේ. මේ පෙරහැර සංස්කෘතිකාංගයක් වගේම පුතේ අපේ රටේ කලාකරුවන්ගේ සුවිශේෂී දක්ෂතා මඩුබස්සන කලේලි මංගල්‍යයක් විදිහටත් අපි සලකනවා. උඩරට, පහතරට, සබරගමු මෙන්න මේ කියන නර්තන පරම්පරාවල් වල අයගේ එකම හීනය වෙන්නේ පුතේ කවදක හරි දළදා පෙරහැරේ නටන්න යන එක. ඒ අය දළදා පෙරහැර ඒ තරම්ම උතුම් සංස්කෘතික මංගල්‍යයක් විදියට විශ්වාස කරා. හොඳයි, අපි බලමු දළදා පෙරහැර සම්බන්ධයෙන් අපේ ඉතිහාසයේ අපිට මොන වගේ කතන්දරයක්ද කියන්නේ කියලා. දළදා පෙරහැර ඉස්සෙල්ලාම කොහේ කොහොම පටන් ගත්තද කියන නිශ්චිත සඳහනක් ඉතිහාසය තුල නැහැ. හැබැයි ඉන්දියාවේ තිබිලා තියෙනවා පුතේ ආශාට උත්සවය කියලා එකක්. විජය රජුරෝ ආර්ය කණ්ඩායමත් එක්ක ලංකාවට සංක්‍රමණය වුණාට පස්සේ ඒගොල්ලොත් එක්කම මේ උත්සවය ලංකාවේ ඇතිවෙන්නට ඇති කියලා මතයක් තියෙනවා. ඒ වගේම සුරාසුර යුද්ධයේදී සුරයන් ජයග්‍රහණය කරපු නිසා ඒ ජයග්‍රහණය සැමරීමටත් දළදා පෙරහැර ආරම්භ කරා කියලා යම් යම් පොත්පත්වල සඳහන් වෙනවා. ඒ වගේම වංකනාසික තිස්ස රජුරුවන්ගේ දවසේදී සොලීන් අපේ රටෙන් සිංහල සිරකරුවෝ 12,000කුත් පාත්‍රා ධාතුවත් පත්තිනි දේවියගේ සලඹත් අරගෙන ගිහින් තියෙනවා. ගජබා රජුරුවන්ගේ දවසේදී නැවතත් ඒ හැම දෙයක්ම ලංකාවට අරගෙන ආවලු. ඒක සිහි කරන්න දළදා පෙරහැර පවත්වනවා කියලත් ඉතිහාසයේ සඳහන් වෙනවා. මුල් කාලයේදී නාත, කතරගම, විෂ්ණු, පත්තිනි කියන සතර දේවාල පෙරහැර විතරක් තිබුණට අපේ සරණංකර සංගරාජ හාමුදුරුවන්ගේ අනුශාසනාවෙන් දළදා පෙරහැරත් මේ පෙරහැරවල් ටිකට එකතු කරනවා. මේක වෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුරුවන්ගේ රජ කාලයේදී. වර්තමාන ඇසළ පෙරහැරේ ආරම්භය මේක කියලා හිතන්න පුළුවන් මෙන්න මේ කතාව ඇහුව නිසා. ඒ ක්‍රිස්තු වර්ෂ 18 වෙනි සියවසේ මැදදී තමයි මේ දළදා පෙරහැර සතර දේවාල පෙරහැරත් එක්ක එකට එකතු කරලා තියෙන්නේ. ඉංග්‍රීසින්ට යටත් වෙලා ඉඳපු අපි 1828 මැයි 29 පවත්වපු දළදා පෙරහැර ආරම්භ කරලා තිබුණේ යුද්ධ ආචාර මැද්දේ කියලා සඳහන් වෙනවා. ඇත්තටම පුතේ, ඒ වෙනකොට දළදා පෙරහැර කියලා කියන්නේ රාජ්‍ය බලය පෙන්වීමේ සංකේතයක් බවට පත් වෙලා තිබුණා. අද දළදා පෙරහැරට සහභාගී වෙන්නේ දළදා මාලිගාවේ නිලධාරීනුයි ගංගදහය විදානෙල වගේ සුළු නිලධාරීන් පිරිසකුයි විතරයි. හැබැයි පුතේ, ඉසර නම් එහෙම නැහැ. අලි ඇත්තු පිරිවරාගෙන ප්‍රාදේශීය නායකයෝ හැමෝම වගේ මේ පෙරහැරට එකතු වුණා. හැබැයි අද පෙරහැර නැටුම් වර්ග රාශියකින් යුක්ත විචිත්‍රවත් එකක් විදිහට තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ. එහෙම නේද? ආසයි නේද ඔගොල්ලෝ ටීවී එකේ හරි දළදා පෙරහැර යන වෙලාවට බලන්න? දළදා මාලිගාවට ඉන්නවා පුතේ ඒකේ කාර්යයන් වෙනුවෙන්ම කැපවෙන පාරම්පරික නිලධාරීන් පිරිසක්. එක්කෙනෙක් තමයි දළදා මාලිගාවේ කටයුතු සඳහා නැකත් හදන නැකත් මොහොට්ටාල. මෙන්න මේ නැකත් මොහොට්ටාල නියම කරන සුබ වෙලාවකට කප් හිටුවල තමයි පෙරහැර පටන් ගන්නෙ. දන්නවද පුතේ ඔගොල්ලෝ කප් සිටුවීමේ චාරිත්‍රය කියන්නේ මොකද්ද කියලා? ඉස්සෙල්ලම දේවාල හතරි පිරිස ඇසළ මාසයේ අමාවක පෝයට දවස් කීපයකට කලින් ගෙඩි හැදිලා නැති කොස්ගහක් හොයාගෙන ඒ කොස්ගහට පුද පූජා කරනවා. ඒ ගහට අරක්ගෙන ඉන්න රුක් දෙවියෙක් ඉන්නවනම් අයින් වෙලා යන්න කියලා ඊට පස්සේ ආයාචනා කරනවා. ඊටත් පස්සේ මේ ගහ කපලා රියනක ප්‍රමාණයේ කොටස් හතරක් වෙන්වෙන්ව කපලා දේවාල හතරේ පෙරහැරින් අරන් ගිහිල්ලා සිටුවනවා. ඊට පස්සේ මේ දේවාල හතරේ කපු මහත්තුරු දේවාලවලට අයිති රන් ආයුධ මේ කප වටා අරගෙන යනවා. ඒකත් ඉතාමත් උත්කර්ෂවත් අවස්ථාවක්. කොඩි, සේසත්, දවුල් මේවයින් සමන්විත මේක දේවාල පෙරහැර කියලා තමයි අපි හඳුන්වන්නේ. දවස් පහක් පුරා හවසට මේ පෙරහැර පවත්වලා පස්වෙනි දවසේ මේ රන් ආයුධ රන් සිවිගයක හිඳුවලා පෙරහැරින් දළදා මාලිගාව ඉස්සරහා තියෙන දේව සංහිඳට අරගෙන එනවා. ඊට පස්සේ දළදා කරඬුව වැඩම කරවන ඇතා ප්‍රමුඛ පෙරහැරක් පිටිපස්සෙන් මේ දින පහක් වීදි සංචාරය කරනවා. මෙන්න මේකට කියනවා පුතේ කුඹල් පෙරහැර කියලා. මේ කුඹල් පෙරහැරේ නර්තනාංග රාශියක් දකින්න ලැබෙනවා. ඒ ඇරෙන්න පෙරමුණේරාල, ගජනායක නිලමේ, කසකරුවෝ, පන්දම් දරන්නෝ, දවුල්, බේර, හොරණෑ, නැටුම්කරුවෝ මෙන්න මේ අයගෙන් තමයි මේ පෙරහැර විචිත්‍රවත් කරන්නේ. මේ කුඹල් පෙරහැර පටන් අරගෙන දවස් පහකට පස්සේ සතර මහා දේවාලවල දේවාභරණ වැඩමවන වාහන, මේ වාහනවලට කියනවා පුතේ රන්දෝලි කියලා. මෙන්න මේ රන්දෝලි පෙරහැරේ පිටුපසට එකතු කරනවා. ඒ වෙලාවේ ඉඳන් මේ පෙරහැරට කියන්නේ පුතේ රන්දෝලි පෙරහැර කියලා. මෙන්න මේක තමයි දළදා පෙරහැරේ අවසාන අවස්ථාව. කුඹල් පෙරහැරට වඩා අලියැත්තු, නර්තනාංග, සංස්කෘතිකංග රාශියකින් මේ රන්දෝලි පෙරහැර සමන්විත වෙනවා. මේ රන්දෝලි පෙරහැරත් දවස් පහක්ම තියෙනවා. අවසාන දවස් දෙකේදී තමයි දරුවනේ ඉතාමත් ලස්සනට විචිත්‍රවත් විදිහට මේ පෙරහැර පවත්වන්නේ. අපිට ඉතින් යන්න බැරි වුණත් අපි රූපවාහිනියෙන් හරි ආසාවෙන් බලනවනේ නේද? ඉස්සරම නම් මේ ඇත් පෙරහැරේ පැත්තකින් රන්දෝලි අරගෙන ගියාට කීර්තිශ්‍රී රාජසිංහ රජුරුවන්ගේ කාලෙන් පස්සේ පෙරහැරේ අගට තමයි මේ රන්දෝලි එකතු වුණේ. රන්දෝලි පෙරහැරේ අවසාන දවසේදී අස්කිරිය පන්සලේ ආදාහන මළු විහාරයේ කරඬුව තැන්පත් කරනවා. ඊට පස්සෙන්දා උදේම සතර දේවාල පෙරහැර ගැටඹි තොටේ දිය කපන්න යනවා. මේ දිය කැපීම සම්බන්ධයෙන් ජනප්‍රවාද නම් කීපයක්ම තියෙනවා. සුර අසුර යුද්ධයේදී අසුරයන් මරපු කඩුව සුරයන් සේදීම මේකෙදි සංකේතවත් කරනවයි කියලා කියනවා. අනිත් කාරණාව තමයි ගජපා රජුරුවන්ගේ නීල මහා යෝධයා සොලී රටට යන්න උන නිසා තමුන්ගේ යගදාවෙන් ගහලා මුහුදු ජලය දෙබය කරා කියලා සඳහන් වෙනවා. මෙන්න මේක සිහිපත් කරන්නත් මේ දිය කැපීමේ චාරිත්‍රය පවත්වනවා කියලා අපේ ජනශ්‍රුතිය තුල දැක්වෙනවා. දිය කපන වෙලාවට සතර මහා දේවාලවල කපු මහත්තුරු ගඟ මැදට ගිහිල්ලා ගිය අවුරුද්දේ කෙණ්ඩියට ගත්ත පැන් ටිකයි පෙරන්ට අර දිය කැපීම වෙලාවේදී සතර මහා දේවාලවල කපු මහත්තුරු ගඟ මැදට ගිහිල්ලා ගිය අවුරුද්දේ කෙණ්ඩියට ගත්ත පැන් ටිකයි පෙරහැරට හිටවපු දිය කැපීම වෙලාවේදී සතර මහා දේවාලවල කපු මහත්තුරු ගඟ මැදට ගිහින් ගිය අවුරුද්දේ කෙණ්ඩියට ගත්ත පැන් ටිකයි පෙරහැරට කලින් හිටවපු කපයි ගංගා ජලයට එකතු කරනවා. ඊට පස්සේ රන් කඩුවෙන් ගඟ දිය දෙබෑ කරලා එතනින් මතුවෙන ජලයෙන් මේ කෙණ්ඩිය පුරව ගන්නවා. ඊට පස්සේ මේ පෙරහැර එන්නේ ගණ දෙවියන්ගේ කෝවිලට. ඒකේ කල යුතු පුද පූජා කරලා හවස් වරුවේ අස්කිරිය විහාරයේ පෙරහැරට සූදානම් වෙනවා. නියමිත වෙලාවට වෙඩි හඬක් නිකුත් කරන්නේ. ඊට පස්සේ අර සිව් දේවාලවල පෙරහැර මේ පෙරහැරට එකතු වෙලා වීදි සංචාරය කරනවා. එහෙම කරලා මේ දළදා පෙරහැර සුබ මොහොතින් දළදා මාලිගයටත් සතර දේවාල පෙරහැර සතර දේවාලවලටත් වෙන් වෙලා යනවා. මෙන්න මේකට කියනවා පුතේ දවල් පෙරහැර කියලා. අවසානයේට විෂ්ණු දේවාලයේ දවස් 7ක් වලියක් නැටුම කියන ශාන්ති කර්මයයි 7වෙනි දිනේ වස්තුස් යන්න ගරායක් නැටුමයි පවත්වලා පෙරහැරේ කටයුතු අවසන් කරනවා. කොයිතරම් වෙනස්කම් වලට ලක්ුණත් පෙරහැරේ සාම්ප්‍රදායික පිළිවෙලක් තියෙනවනේ. මොකද ඒ අංගවලින් සංකේතාර්ථ නිරූපණය කරනවා කියලා විශ්වාසයක් අපි අතරේ තියෙනවා. වැස්ස රටක ස්වයංපෝෂී ආර්ථිකයක් ගොඩනගන්න අත්‍යවශ්‍යම කාරණාවක්. වැස්සට අධිපති ඉන්ද්‍රදේවියන්ගේ නියෝජිතයා වෙන්නේ පුතේ රජතුමා. කප් සිටුවීම, දිය කැපීම, ජලයට සම්බන්ධ චාරිත්‍ර, කසපු පුරණ එකෙන් අකුණු කෙටීම. වැස්ස රටක ස්වයංපෝෂී ආර්ථිකයක් ගොඩනගන්න අත්‍යවශ්‍යම කාරණාවක්. වැස්සට අධිපති ඉන්ද්‍රදේවියන්ගේ නියෝජිතයා වෙන්නේ රජතුමා. ඒ වගේම කප් සිටුවීම, දිය කැපීම, ජලයට සම්බන්ධව පෙරහැර තුල දකින්න තියෙන චාරිත්‍ර. කසපු පුරණ එකෙන් අකුණු විදුලු කෙටීම, ඒ වගේම අලියතුන්ගෙන් ඉන්ද්‍රදේවියන්ගේ වැහි වලාකුළු වගේම රජුගේ ශක්තියත් බෙර හඬින් ගෙරවිලි හෙන හඬත් සංකේතවත් කරනවා. නවගමුයි පත්තිනි දේවාලයේ අලියතුන් වෙනුවට ගවය තමයි යොදාගන්නේ. කොහොම වුණත් දළදා පෙරහැර කියන්නේ පුතේ අපේ සංස්කෘතිය ගැන මුළු ලෝකයටම විචිත්‍රවත් දර්ශනයක් පෙන්වන අංගයක් විදිහට අපිට සලකන්න පුළුවන්. මුල් කාලයේ ඇසළ පෙරහැර ගැන, ඒකේ සැරසිලි ගැන, ඊළඟට ඒකේ තිබුණු චාරිත්‍ර වාරිත්‍ර ගැන, විවිධ සංස්කෘතික අංග ගැන, ෆාහියන් කියන භික්ෂුව, හියුන්සාං, රොබර්ට් නොක්ස්, ජෝන් ඩේවි, විල්හෙල්ම් ගයිගර්, හර්බර්ට් කුෂ්මාන්, මෙන්න මෙයාලගේ ලේඛනවල විවිධ තොරතුරු සඳහන් වෙලා තිබුණා. මීට අමතරව මහාවංශය, දීපවංශය, දාඨාවංශය, පූජාවලිය, දළදා සිරිත, දළදා පූජාවලිය, දළදා වතුර, එළු දළදා වංශය, දළදා පුවත, දළදා වරුණ, මෙන්න මේ කියන දේශීය ඓතිහාසික ග්‍රන්ථවලත් අතීත දළදා පෙරහැරේ තොරතුරු රාශියක් ගැබ් වෙලා තියෙනවා. රාජ්‍යත්වයට පත්වෙන අයෙක්ට දළදාවේ අයිතිය ලැබිය යුතුයි කියලා ඉස්සර අලිඛිත නීතියක් පවා තිබිලා තියෙනවා. ඒ වගේම දරුවනේ අපිට දුර්භික්ෂ සමයන්වලදී නියං කාලේනකොට දළදා වහන්සේ කුටියෙන් එළියට වැඩමෙව්වම මහා වැහි වහිනව කියලත් අපි අතර විශ්වාස තියෙනවා. යම් යම් වෙලාවල් වලදී මේ විශ්වාසයන් සැබෑවක් වෙලා තියෙනවා. මේ උත්තරීතර දළදාව අතීතයේ ඉඳලම රාජ්‍යත්වයේ සංකේතය විදිහට තමයි අපි අතරේ තිබුණේ. දරුවනේ, මේ ශ්‍රී දන්ත ධාතුව කොයිතරම් උත්තරීතරද කියනවනම්, අපේ මිනිස්සු ජීවමාන බුදුන්ට දක්වන ගරු සැලකිල්ල ඒ විදියටම දළදාවටත් දක්වන්නට උත්සාහ කරනවා. ලෝකයේ කිසිම තැනක නැති ආකාරයේ දළදා මාලිගාවටම ආවේනික පුද පූජාවන් රාශියක් තියෙනවා. මේව සකස් වෙලා තියෙන්නේ අපේ බුදුන් වහන්සේ ජීවමාන අවධියේදී නিত্য උපාසක වුණු ආනන්ද හාමුදුරුව සිදු කරපු සෝලස උපස්ථානයේ ඇසුරු කරගෙන බව ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. මෙන්න මේ විදියට දළදා වහන්සේට කරන්නා වූ තේවාවන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. එක තමයි පුතේ දෛනික තේවාව. මේ තේවාවේ කොටස් තුනක් තියෙනවා. දිනපතා උදේ අලුයම 5:30 7 අතර, දවල් 9යි කාලත් 10යි 45 අතර, හවස ගිලන්පස තේවාව 6:30 8:30 අතර පැවැත්වෙනවා. ඒ ඇරෙන්න සප්තාභික තේවාව, වාර්ෂික තේවාව වශයෙන්ොත් මේ තේවාව වෙන් කරන්න පුළුවනි. මෙන්න මේ වාර්ෂික පූජාවන් අතරට තමයි පුතේ අපි කතා කරමින් හිටපු දළදා පෙරහැරත් අයත් වෙන්නේ. ඉතින් දරුවනේ, මේ දළදා පෙරහැර සංවිධානය කටයුතු සඳහා දළදා මාලිගාවට වෙනම නිලධාරීන් පිරිසක් ඉන්නවා. ඊළඟට මාලිගාවේ තේවාවන් කිරීමට, පෙරහැරේ නර්තනාංගවල යෙදෙන්න, ඉතිහාසයේ ඉඳන්ම උරුමයක් අයිතියක් තියෙන නර්තන පරම්පරාවල් ඉන්නවා. දළදා මාලිගාවට දළදා පෙරහැරට අවශ්‍ය කරන පඳුරු පාක්කුඩම් එකතු කරන්නට වෙනම ගම් වෙන් කරලා තියෙනවා. මේ හැම දිනාම අවුරුද්දක් පුරාම පේ වෙලා සූදානම් වෙන්නේ දළදා පූජා උපහාරයට තමයි. මේ දළදා පෙරහැර ගැන, දළදා වහන්සේ ගැන ලියවුණු පොත්වලින් ඔයාලට තව කරුණු රාශියක් දැනගන්න පුළුවන් වේවි. ඉතින් දරුවනේ, දළදා පෙරහැර කියන්නේ අපේ සංස්කෘතිය, අපේ සભ્યත්වය, අපේ අනන්‍යතාවය, අපේ ගෞරවය, අපේකම මේ මුළු ලෝකයටම පෙන්වන විචිත්‍ර සාහිත්‍යාංගයක් බව දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ. එහෙමනම් මං හිතනවා ඔයාලට මේ දළදා පෙරහැර පාඩම හොඳින් තේරුම් යන්නට ඇති කියලා. අද දවසට මේ පාඩම නතර කරන්න තමයි අපේ මේ සූදානම. මේ පාඩම ඉදිරිපත් කරපු මම හල්ලල මහවිද්‍යාලයේ සිංහල ආචාර්ය DGK සුරන්දි දිල්රුක්ෂි. ඉතින් තවත් රසවත් පාඩමකින් ඔයාලව ආයෙත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන් අදට නතර වෙන්නම්. ඔයාලා හැම දිනාටම සුබම සුබ දවසක්.